හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දින පහක භාවනා වැඩමුළුවේ දෙවැනි දවස අද දවස දැන් මේ පින්වතුන්ට පැහැදිලි කරගෙන ආ බොහොම සරල කාරණයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙකුට අවබෝධ කරගන්න ආර්ය විනී බ්‍රහ්මචර්යාව රැකීමේ පුළුවන්. ඒක ආර්ය විනී බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වීම. ආර්ය විනී බ්‍රහ්මචර්යාව තුළ වෙන අන්තර්ගත වෙන්න ඕනේ සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා තුන. දැන් ආර්ය විනී බ්‍රහ්මචර්යාවකට පත් වෙන්න මිනිසෙකුට පළවෙනි එක තමයි පංචශීලයේ අවමට්ටමින් ඉඳීම හෝ අධිශීලයක පිහිටන. දැන් මේ පින්වතුන් මේ දේවල් සම්පූර්ණ කරගෙන තියෙනවා. මේ දවස් පහ අෂ්ටාංග ශීලයේ සමාදන් වෙලා අධිශීලයක් රකින්නවා. ඒ ශීලයේ තුලින් නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් නිවන් දකින්න සුදුසු තත්ත්වයට හැරෙනවා. ඒ අංග තුන තමයි වාචා, කම්මන්ත, ආජීව. හැබැයි ඒක සුදුසු වෙන්නේ දෙතිස් කතා නතර කරොත් විතරයි. ඒ කියන්නේ වචනය නිවන් දකින්න සුදුසු නෑ දෙතිස් කතා කරන වෙලාවට. සංසාර විමුක්තියට සුදුසු වචන නෑ දෙතිස් කතා කරන වෙලාවට. සංසාරයක් හදන හදීමට දුදුකම් විතරයි තියෙන්නේ. ඒතර සීලයේ විදිහටපත් වෙලා සමාධිය හා ප්‍රඥාව කියන දෙක. සමාධිය ප්‍රඥාව කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ පහ. එහෙම නැත්නම් වෙන කොහෙවත් තියෙන ඒවා නෙමෙයි. කොහෙන්වත් ගෙන්න ගන්න ඒවාත් නෙමෙයි. පොතක් ඇතුලේ තියෙන ඒවාත් නෙමෙයි. ඇහැට රූපයක් පේනකොට කනට සද්දයක් ඇහෙනකොට ඇති වෙන ගුණ පහ. ඒ ගුණ පහේ තමයි සීල, සමාධි හා ප්‍රඥාව. ඇහැට රූපයක් පේනකොට ඇති වෙන දිට්ඨියයි දිට්ඨිය තුලින් ඇති වෙන සංකල්පනා ප්‍රඥා. ප්‍රඥා කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් ගුණකින්. මේ ඇහැට රූපයක් පේනනම් ඒ පෙනීමේ හිඳ ඉස්සෙල්ලම ඇති වෙන්නේ අවබෝධ කරගැනීමේ ගුණයකින් යුක්ත දැක්ම දිට්ඨිය. ඒ දිට්ඨියේ ස්වરૂපය අනුවයි අවබෝධ කරීමේ තව ගුණයක් අපිට පහළ වෙනවා. ඇහැට රූපයක් පේනකොට සංකල්ප. දැන් පුංචි ළමයෙකුට රෝස මලක් දැක්කම ඇති වෙන සංකල්පනා නෙමෙයි, මහලු මිනිස්සෙකුට රෝස මලක් දැක්කම ඇති වෙන සංකල්ප. ඒ වෙනසක් උනේ සංග එයාගේ දැනුම. දැන් රෝස මල සම්බන්ධ තර්මයකට ඇති වෙන සංකල්පනා නෙවෙයි, උද්භිද විද්‍යාවෙන් ගණගත්ත විශේෂඥයෙකුට ඇති වෙන සංකල්ප. එතකොට මොකද මේ සංකල්පනා කියන්නේ? අවබෝධයේ කොටස. දිට්ඨිය කියන්නේ ඒ අවබෝධයේ කොටස. එහෙනම් සංසාරේ හදන්නේ ඔන්නෝ දිට්ඨිය හා අවබෝධ සංකල්පනා ටිකේ එකතු වෙලා. මේ තමයි මේ දෙක තමයි ප්‍රධානම සංසාර කාරණේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එතකොට ප්‍රබලම සාමාජිකය දිට්ඨිය. මුලින්ම ඇති වෙන්නේ දිට්ඨියයි අරමුණ. ඒ දිට්ඨියට අනුගතවයි සංකල්පනයි. එහෙනම් හද දවසේ මේ ජීවිත කාලයේදී මේ පින්වතුන් උපන්දා ඉඳලා එහෙන් දැක්කේ සියලුම රූපෝලී ඇතිවෙච්ච දිට්ඨිය සංසාරකාරය. ඒ දිට්ඨිය තුල තිබුණේ දුක. අනුබුදුහාමුදුරුවෝ මම ඉස්සෙල්ලා කිව්වානේ සංසාරයේ දුකයි කියලා. බුදුහාමුදුර අවබෝධ කරගත්තා. ඇයි අපිට බැරි වෙන්නේ? දුක දන්නේ, සංසාරේ දන්නේ. කොහෙද දුක තියෙන්නේ? දුක තියෙන්නේ ditthiya තුල. එහෙනම් දුක නැත්තේ කොහෙද? ඒ ditthiya තුල. එන සංසාරය දුකයි කියලා අවබෝධ කරගත්තේ මෙන්න මේ ditthiya තුල තමයි දුක අන්තර්ගත. ditthiyak ඇති වෙන්නේ කොහොමද අපිට? ඇහැට රූපයක් පේනකොට ඇති. කනට ශබ්දයක් ඇහෙනකොට ඇති. මනසට අරමුණක් එනකොට ඇති. මේ බණ අහනකොට ඇති වෙන්නේ නම් මොකක්ද? ditthiya. ওই ditthiya තුල අන්තර්ගතය මොකක්ද? දුක. දැන් ඉඳගෙන කවුද දුක් විඳින්නේ? කාටවත් තේරෙනවද මං දුක් විඳිනවා කියලා? දැන් විඳින දුකක් නැත්නම් සක්මන් කරලා දුක නැති දැන ලැබුණොත් ඒක දුක නෑ කියලා අවබෝධ වෙයිද? දැන් අවබෝධ වෙන්න බලන්න. දැන් මේ ඉඳගෙන ඉන්නේ කය තුල අන්තර්ගත දුක තේරෙන්නේ නැත්නම් අපිට ඔය ඉඳගෙන ඉන්නකොටම දුක නැති කරලා ලැබුණා මොකද? අවබෝධ වෙයිද නැද්ද? ඈ? අවබෝධ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඇයි දැන් ඉඳගෙන ඉන්න මේ වෙලාවේ විඳින දුක තේරෙන්නේ නැහැ? ඉස්සෙල්ලා මේ වෙලාවේ විඳින දුක අවබෝධ වෙන්නේ බෑ. දුක නැති තැන අවබෝධ වෙන්නේ. තේරෙනවද? දැන් මොනනම් මේ බණ අහනකොට ශබ්දයේ කනින්ද දිට්ඨිය අංගාටක් ඇති වෙන්නේ නැද්ද අපිට? ඒ අංගාට තුල අන්තර්ගතය, අංගාටේ දිට්ඨිය තුල අන්තර්ගතය දුකයි. තේරෙන්නේ? දුක අන්තර්ගත නොවන දිට්ඨිය විතරයි සම්මා දිට්ඨිය කියන්නේ. ධම්මා දිට්ඨිය ලැබුවොත් විතරක් දුක අන්තර්ගත නැහැ. අනික සියලුම දිට්ඨිය වල දුක අන්තර්ගත. එහෙනම් ඒගොල්ලෝ දැන් දුක් විඳිනවා. විඳින දුක තේරෙන්නේ. ඔන්නේ විඳින දුක තේරෙන්නේ නැති එකට කියනවා අවිද්‍යාව. ඒ වුණාට ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ උපාධියක් ගත්තම විද්‍යාව වාර වෙනවා. බුදුහාමුදුරුවෝ කියන විද්‍යාව වෙන එක. ඔය විද්‍යාව ඒගොල්ලන්ට කියන්නේ අන්තිම ලංකාවේ ඉන්න අධ්‍යාපන මාධ්‍යය. ඔය වංචාව බුරු. තේරෙන්නේ ලංකාවේ මිනිස්සු රැවැට්ටුවේ අපත්‍ය. ඇයි? දැන් මේ මොහොතේ විඳින දුක තේරෙන්නේ නැති එකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අවිද්‍යාව. එතකොට අවිද්‍යාව කියන වචනේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වචනයක්. අවිද්‍යාව නැති තැන දෙන්නේ මොකද්ද? විද්‍යාව. අධ්‍යාපන මාධ්‍යයෙන් මොකද කරන්නේ? ළමයින්ට කියන්නේ විද්‍යාව කියලා ගොනුම් මහතේ. ඉතින් මොකද අවිද්‍යාව? මේ මිනිහට විද්‍යාව කියලා පාරිභාෂික ශබ්දමාලාවක් දාලා ඔන්න කුසි විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, අන්තිමට ගෘහ විද්‍යාව. දැන් ගෘහ විද්‍යාව ඉගෙන ගත්ත ආච්චි අම්මා අවිද්‍යාවෙන් හරි පුදුම දෙයක් වුණා. එහෙනම් මිනිස්සු දන්නේ විද්‍යාව කියලා වෙනවා කියන්නේ? තේරුණාද? දැන් විද්‍යාවේ මහාචාර්යවරේ කුඹීටියත් මෙතන වාඩි වෙලා මේ වෙලාවේ විඳින දුක තේරෙන්නේ නැත්නම් මහාචාර්යවරයාත් අවිද්‍යාවත් කියලා බුදුහාමුදුරු දෙනවා. ඉතින් එයාට තේරෙන්නේ නැහැනේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? එතකොට ඔය වැරද්ද කරේ ඔය මිනිසුන් මොකේ කියනවද? ලංකාවේ පඬිතු තෙන්පත් හොඳ වචනය කියලා බුදුහාමුදුරගේ ධර්මයේ වචන හොරගම් කරලා පාරිභාෂික සතුනාලායි. දැන් ඔක්කොම අනාත. කිසි කෙනෙකුට අවිද්‍යාව තේරුම් ගන්න බැහැ, විද්‍යාව තේරුම් ගන්න. පොඩි ළමයෙකුට කොහෙද? දැන් ඔන්නේ පැටලවිල්ලක අපි ඉන්න. දැන් ඔන්න මේකෙනුත් බැටකා. ඒකට විද්‍යාව පැටලිලා අවිද්‍යාව පැටලිලා. එතකොට දැන් මේ වෙලාවේ දුක, දුකට හේතුව දුක නැති තැන අවබෝධ නොවීමට කියනවා විද්‍යාව. මේ වෙලාවේ දුක, දුකට හේතුව දුක නැති තැන, දුක නැති කරන මාර්ගය අවබෝධයක් තියෙන තැන කියනවා විද්‍යාව. ඒ බුදුහාමුදුරුවෝ දන්නවා. එතකොට අපිට සිද්ධ වෙනවා අපිට අර සියලු විද්‍යාව විසිකර ගන්න. ඒක නිසා මෝඩෙක් වගේ සක්ම කරන්න කිවි. දෙන්න මොකද දන්නේ විද්‍යාව ටික පටලව ගත්තොත් ඒකමයි අවිද්‍යාව. ඒ පැටලෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැහැ. ඒකින්ද අලුගුරු ගන්න ගෘහ විද්‍යාවක් කියලා ඊට විසිකරන්න ඕනේ සත්‍ය අවබෝධ කරගන්න. මොකද ඕක ගන්නවා වාක්‍යයන් තියෙන්නේ. තේරුණා? ඔබත් අධ්‍යාපන මාත්‍යන්ති ඔයගොල්ලෝ රවට්ටපු ලනුව ධර්මයේ විකෘති කිරීම. දැන් මෙන්න මේ වගේ පැටලරි ටිකක් තියෙනවා. ඒකෙන් ගැලවෙන්න ඔයගොල්ලන්ට පුළුවන් එක දෙයයි. මෝඩයා වගේ සතිපට්ඨාන වැඩ. එතකොට ඔබ සලකන්නේ නැතුව හිටියේ. ඔය එකක් හරි සැලකුවේ දැන් නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවට වැඩිය පල් දෙයි. මේක තේරුම් ගන්න මහන්සි ගන්න. මේක තනියෙන් තමන් කරගත්ත වැරද්දක් නෙමෙයි සමස්ත සමාජයක් කරගත්තේ හානි. මේ හානි ඇත්තටම අධ්‍යාත්මික ලෝකේ සිදු කරගෙන තියෙන ලංකාවේ. ඔයගොල්ලෝ වුණත් මෙහෙත් ඇති ඕන තරම් බලන්න තේරවාදී රටවල් තියෙනවා. තායිලන්තයේ බුරුමේ ඔය එක රටක ආගමික වචන පාරිභාෂික ශබ්දමාලාවට දාලා විෂය කර්ම වලට ඒ වචනේ දෙන්නේ. ලංකාවේ විතරයි මේ මෝඩ වැඩි කරලා. ඔච්චර අධ්‍යාත්මික විවිධ පැතිවලින් දිනුණු කන් තියෙනවා ඉන්දියාවේ. බලන්න ඒ කිසි අධ්‍යාත්මික වචනයක් විවහාර භාෂාවට ඉදිනදා විෂය කර්ම වලට පරිවර්තනය කරන්න දාලා නැහැ. ඒවා වෙනස් කරන්න දෙන්නේ නැහැ. ලංකාව විතර මේක කරලා අනාගත හා වර්තමාන පරපුරම නොමග ගිහිල්ලා කියලා. කරලා දෙන්නේ හැබැයි අපේ ඉහළම ධර්මයේ පිළිබඳ භාෂා පිළිබඳ විශේෂයක්. භාෂා ඔක්කොම දන්නේ නැහැ. මොකද හොඳ වචනය හොඳක් කරන්නේ නැහැ. දර වාග් විද්‍යාව මහාචාර්යවරු තමයි විකාර කරන මිනිස්සු වෙන්නේ. දැන් ප්‍රවට්ටනවා ඒ වගේ. තව විකාර කරනවා. දැන් ධර්මයේ තේරෙන්නේ නැත්තේ අනිත්‍ය කියන එක වැරදි. නයිච්ච කියලා දැනගත්තා ඔන්න සංසාරය කියලා. ඔන්න ඒ වගේ අවිද්‍යාව ගන්න. දැන් ඔය වාග් විද්‍යාව ආචාරවල කරන බුදු. එහෙනම් දැන් ඒවට පොඩ්ඩක් මම කියන්නේ ඕවා පටලොම් වෙන ඔයගොල්ලන්ට මෙතෙන්ට යන්න බෑ. අපි පැටලිලා ඉන්නේ. ඒ ටික අහක් කරන්න හොඳම දේ තමයි මෝඩියෙක් වෙන්නේ. සත්‍ය කරා යන්න නම් අපිට මෝඩියෙක් විය යුතුමයි. අපේ දැනුම මේකට හරස් වෙනවා. දැනුම කියන්නේ අර. ඊට අපි කොහොමද මේකට යන්නේ? දැන් මම කියුවා ඇහැට රූපයක් පේනකොට නම් මුලින්ම ඇති වෙන්නේ දිට්ඨිය. ඒ දිට්ඨියට අනුගතව සංකල්පන. එහෙනම් පුජ්ජල භාවය අනුවයි මේ සංකල්පනා හා දිට්ඨිය වෙනස් වෙනවා. මේ දිට්ඨිය හා සංකල්පනාව රකින්න බෑ කාටවත්. රකින්න බෑ කියන්නේ අරමුණක් ආවි හැටි පහළ වෙනවා ඒක නවත්තන්න. නමුත් සංකල්පනා හා දිට්ඨි මගින් අලුතෙන් බිහිවෙන වචන රකින්න පුළුවන්. කායික ක්‍රියා රකින්න. අවබෝධ වෙන ඒවා දිට්ඨිය හා සංකල්ප රකින්න. ඊට පස්සේ වඩන්න පුළුවන් ධර්ම තුනක් තියෙනවා මේකේ. ඇහැට රූපයක් වෙනකොටත් ඒ තුන ඇති වෙනවා. කනට ශබ්දයක් හදෙනකොට ඇහෙනකොටත් ඇති වෙනවා. ඕනම මේ උප්පත්ති ඉන්ද්‍රිය හැට අරමුණක් වෙනකොට වඩන්න පුළුවන් ಗುಣ තුනක් ඇති වෙනවා. ඒක උත්සාහයේ සී කල්පනා එකඟව. දැන් ඔයගොල්ලන්ගේ ආරෂ්ඨාංග මාර්ගයේ දුක නැති තැන තේරුම් ගන්න, සංසාර විමුක්තිය තේරුම් ගන්න මේ වෙලාවේ සැකසීලා තියෙනවා අංග තුන. මොනවද? වාචා කම්මන්තයි. ඒ අංග තුන ඒ තත්ත්වයට හැරලා තියෙන්නේ ඔය අදිශීලයක් ආරක්ෂා කරන හින්දා. මේක පටන් ගන්නෙ පංචශීලිය ආරක්ෂා කිරීමේ ඉඳලා. අමතක කරන්න එපා, දැන් ඔයගොල්ලෝ රකින අදිශීලය මොකද්ද? අෂ්ටාංග සීලය. මෙහෙනම් එච්චර දකින්න මෙන්න ඔයගොල්ලන්ගේ ඉතින් ලංකාවේ ගෙවල් දොරවල් අම්මා තාත්තා ආතලා කියලා ඉඳලා තියෙන නිකම් පහළුන්නේ නැන්නේ. ලංකාවට ගිහම බලන්න, ලංකාවේ ගෙවල් වල වතු පිටි තියෙනවා. දැන් හරක් කියලා ගෙදර උපාසක අම්මත් ඉන්නවා, හරක්ත් ඉන්නවත්. උපාසක අම්මා අටසිල් ගන්න ප්‍රමාණයද වැඩි, වත්තේ ඉන්නේ හරක අටසිල් රකින කාලේ නේද? ඉතින් පොඩ්ඩක් හිතන්න. අටසිල් පද ටික දන්නවනේ නේද? රැකලක් තියෙනවා. හරක වත්තේ ඉන්නේ හරකද වැඩියෙන් අටසිල් රකින්නේ? ගේ ඇතුලේ ඉන්නේ නෝනද? සමාන ශික්ෂා බල හරක අවදාමක් කරන්නේ නැහැ නේද? මේ හත්වෙනි ශික්ෂාපදි යන හරකේ කවදාවත් මැරෙනකම් පඩන නේද? මාලා ගන්න විලේබට ධාරණ මණ්ඩක මොකද හරා අම් පාට කරනවා, නටු පාට කරනවා, මැරෙනකම් මොකක් ඔක් කරන්නේ නේද? ඔන්න හරි රහණයක් තියෙනවා. දැන් හරක්නේ වැඩියෙන් දින්න. දැන් හරකකින් කැඩෙනවා නම් කැඩින්නේ මොන ශික්ෂාවද? ඒ දෙවොල විකාල භෝජනා විතරයි වෙන්නේ. තේරෙන්නේ? දැන් හරක සුදුරේදී යන ඉන්නේ. තව සිත රකින්න. දෙතිස් කතා ඇත්තෙම නේ. හරක්ගේ කතාව. ඒ බ්‍රහ්මචර්යාවට ආසන්නයි නේ. හරක. තේරෙන්නේ? ප්‍රශ්න ඇති. එහෙනම් ඒගොල්ලන්ගේ සීලය සමහර වෙන්නේ හරක්සි. බුදුහාමර දේශනා කරලා තියෙන්නේ හරක් අට දේවියත්ට සත්‍ය අවබෝධ කරගන්න බෑ. තේරුණාද? මිනිස්සේ අටසිල් රැක්කොත් ඔය මිනිස්යාට අටසිල් කැඩෙන. දොට මනුස්සයෙක් අට සීල් රැක්කොත් තමයි මේ සත්‍ය කරා යන්නේ. ගුණය හරකා සීල් රැක්කා කියන වැඩක් නෑ උතර. කැඩෙන්නේ නැහැ නේද ගොඩක්. දැන් ඒක නිසා වෙන්නේ. හැබැයි මනුස්සයෙක් සීල් අරගෙන අට සීල් රැකලා තමන්ට වැඩිය අනුන්ට වැඩිය තමන් උසස් කියලා සලකන සීල් රකින්න මනුස්සයෙක් ඉන්නවද? එයාගේ සීලය හරක්සි. එහෙම හරක හිල්ලත්තා වගේ නේද? මේ හරක හිල්ල අරගෙන මොනෝදයක් වෙන්නේ නැහැ. මේ යසට ඉන්නේ වත්තේ. මොවා වෙන්නේ නැහැ නේද? අර සිල්පද රැකෙනවා. ලැබෙන ඵලයක් නැහැ. එතකොට බොරුවට සිල් නැත්තම් මිනිස්සු තේරුමක් නැතුව හරක් සිල් දෙනවා. දැන් හරක් සිල් අරගෙන හරියන්නේ නැහැ. ආරෂ්ඨාංග මාර්ගේ වැඩෙන්න නම් සීලයෙන් පුළුවන් අංග තුනයි. අනිත් ටික සීලයෙන් බෑ කියලා දැනගන්න. නැදුව එකෙක් කෙනාට අපහාස කර කර මම නම් සීල් රකින්නවා උඹලකටවත් කන්නේ නැහැ කියලා ගියෝ ගියෝ යන අය හරක් සීල් රකින්න. තේරෙනවද? ඉතකයි කියන මම මෙච්චර කල් අහවල් ශික්ෂා ප්‍රදේ කරන්නේ. ඔබ කියවෝ රකින්න එක නෙමෙයි, රකින්න එක වටිනවා. කියවන්නේ හරක කියවන්නේ රට පුරා ගියෝ ගියෝ අනිකයට අපහාස කරන එක තමයි ආරක්ෂිය. අන්නේ අයට වායාම සති සමාධි සම්මහ ගුණයට ගන්න බෑ. ආරක්ෂිය රටට. බොරුවට තීලිය ගැන බොරු ගියෝ ගියෝ ඇවිදින එක විතරයි. තීලියේ වටිනාකම දන්නේ නෑ. කුමකටද සීලය කියලා දන්නේ. එහෙම අය සීල් රැකීම ආරක්ෂිය නොවීමයි. ආරක සීල් ගත්තට වැඩක් නෑ කියලා තේරෙනවා. ඔයගොල්ලන්ට පැහැදිලිනේ වත්තේ ඉන්නේ එළ දෙන ඔයගොල්ලන්ට වැඩිය හොඳට අටසිල් රකින්නවා කියලා. තේනවද? නමුත් එළ දෙනට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒකින්ද හුඟක් උපාසකම ගන්නට. බොරුවට සීල් ගත්තට කිසි ගුණයක් අරක් ඵලයක් ගන්න දෙන්නේ. අනුන්ට අපහාස කරනවා. ඒකට යන්නේ එතන නෑ ඉදිරිගම. මොකද මම මේ ඔක්කොම කියන්නේ ඔය සක්මන් භාවනාව දිනු වෙන්න මේවා අඩු කරගන්න. ඉස්සරහට තවත් දැන්ට දින පොඩ්ඩක් හරි අඩුනා අඩුපාඩු තියෙනවා නම් ඒව වළක්ව ගන්න ඕනේ. නැත්නම් මේ රාග පෑවට වැඩක් නෑ. වැඩෙන්නේ. තේන්න කාලේ වියයි භාවනා කරලා ලැබෙන ප්‍රතිඵලේ හිණයි. ඉක්මන්නේ. දැන් මෙතෙන් තියෙමනම් අපේ ප්‍රතිපලය වෙන්න ඕනේ හරක් සිල් රැකිල්ලක් නෙවෙයි ඇත්තදම අෂ්ටාංග සීලිය ආරක්ෂා කරනකොට එහි වටිනාකම තේරෙනවා. පංචසිල් රැක්කත් මේකේ වටිනාකම තේරෙනවා. තව කාටවත් සීලේ හින්දා අපහාස කරන්න එපා. මං සිල්වන්තයි අරයා දුස්සීලා කියලා අපහාස කරන්න එපා. ඔක හරක් සීල්. මේ සීලයෙන් අවසාන වෙන කාරණයක් නෙවෙයි මේ තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන තුනෙන්ම අවසානයක් දකින දෙයක්. එතකොට ඒ විදිහට ඔයගොල්ලෝ දැන් වායාම සති සමාධි කියන මෙන්න මේ තුන. මේ ಗುಣ තුනයි. ditthi sankappa කියන ಗುಣ දෙකයි. මේ ಗುಣ පහම සංසාරයක් හදන්නේ නැතිව පච්චරන්න පුළුවන් ඒකායන ප්‍රමේය තමයි සතර සතිපට්ඨානෙ වෙන්නේ. ඒකෙන්ද බුදුහමතුර දේශනා කරනවා. ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දොමනසන්න අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය අධිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒක තේරුම් තමයි මේ සතිපට්ඨානේ වැඩිම තුලේ නා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග සීලයෙන් සැකසුණු සම්මාර්ගණයට ආපු අංග තුන හැරුණාට පස්සේ ඉතිරි අංග පහම සැකසෙනවා. සමත භාවනාවේ මේ අංග පහම සැකසෙන්නේ. ඒක හින්දා සමත භාවනාව නිවන් දකින ඒකායන ක්‍රමයෙන් තේරුම් දැන් එහෙමනම් ওই සතර සතිපට්ඨානේ වැඩෙන ඕනම මොහොතක තියෙන්නේ ආර විනය නම් එකද? ඒගොල්ලන්ට කිව්වේ මොකද්ද? පුරුදු වෙමු ආර විනය බ්‍රහ්මචර්යාව. එහෙනම් ආර විනය බ්‍රහ්මචර්යාව තියෙන හැම වෙලෙම සතර සතිපට්ඨානෙන් එකක් වැඩෙන්න. එහෙනම් සක්මන් භාවනාවෙන් වැඩුණේ එක තමයි. තේරුණාද? ආර විනය බ්‍රහ්මචර්යාවක් තිබුණා වැඩෙන සතිපට්ඨාන. එහෙමනම් සතිපට්ඨානයේ ප්‍රධානම සතිය පිහිටන ක්‍රමවේද තියෙනවා හතරක්. පළවෙනි එක තමයි කායේ කායානුපස්සී විහෙරති. දෙවෙනි එක වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒ වගේම ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මහායානෝ මේක විකෘති කරනවා. ඔන්න පඬිතුයෝ දේශන දුන්නම මේ පින්වතුන් අමාරු වෙනවා. දැන් මේක ඒක මහාචාර්යවරු ඉදන්නේ මේ හතර අර විශේෂ්‍යය උපාධිය ගත්තා වගේ පළවෙනි අවුරුද්දේ කායනපස්සන දෙවෙනි අවුරුද්ද වේදනානුපස්සන තුන්වෙනි අවුරුද්ද චිත්තානුපස්සන ෆයිනල් තමයි ධම්මා. ඔන්න ඉතින් ෆයිනල් කරකට කවුරුත් කැමති මොකද අරකට වැඩි මම උනස් ෆයිනල් වස්තනව පහලයි ප්‍රාථමිකයි මොන්ටිදු දැන් විසිද්ධාන මට්ටමදී උපාධි මට්ටමදී ධම්මානුපස්සනාව. මේවා හැදුවේ කවුද? වර්තමානයේ මහාචාර්ය. උගත්. ඔය බොරු හැදී උගත්. සතිපට්ඨාන ගැන දන්නේ. එහෙනම් ඒකත් හරක් සීල් වගේ එකක් තමයි. බොරු.
ඇයි එහෙම උනේ?
එහෙම උනේ මේ සතිපට්ඨාන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිව. මෙතන තියෙන්නේ සතිපට්ඨානෙම තියෙන්නේ ඇහැට පේන අරමුණක හරහා වෙන්න පුළුවන්. කනට පේන ඇහැල අරමුණකින් වෙන්න පුළුවන්. දැන් සතිපට්ඨානේ කරුණු තියෙනවා කීයක්ද? හතරක්. කාය, වේදනා, චිත්ත, ධම්ම. තේරුණා? දැන් ඇහෙන් එන ඇහැට පේන රූපයක කාය කියන එකක් තියෙද? කාය ශරීරයේ එකක් තියෙද? දැන් ඔයගොල්ලෝ මලක් දකිනවා. ඔය මලයි තමයි මස් ඇටලේ ශරීරයේ ඇගිලු ගන්න අතර සම්බන්ධයක් තියෙන්නේ. ඇහැට පේනවා. නහනර මහාචාර්යවන්ට අහු වෙනවා. ඒකයි මම කියන්නේ මේ මහාචාර්යවරු තමයි ධර්මයේ විමුක්ති කරපු එක කණ්ඩායම. අනිකය කපුයි කට්ට. වර්තමාන. ඒ වට හුණාම මේ නිවන් දකින්න බෑ කාට. ඔය කරන භාවනාවේ වැඩ පිළිවෙල. දැන් මම එහුවේ ප්‍රශ්නය. ඒගොල්ලන්ට මලක් පේනවා හැට. ඔය මල පේන එක තුල තමන්ගේ ශරීරයේ තියෙද දැන් ඊට වැඩි ඔයගොල්ලන්ට ඉඳගෙන ඉන්නවා ධනිස්ස රිදෙනවා. ඒ ධනිස්ස රිදෙන එක තුල ශරීරයේ සම්බන්ධයක් තියෙද? ඈ තියෙනවා. මලක් පේන එක ඇහැට පේන එක තුල එළියේ තියෙන මලක් පේන ඕකේ ශරීරයේ සම්බන්ධයක් තියෙද? ඈ නෑ. දැන් බලන්න ඔය සතිපට්ඨානේ හතරම තියෙන්නේ කයෙන් එන අරමුණක විතරයි. මේ මහාචාර්යවරු කියනවා පිළිහරන් හරියන්නේ නැමේ. අපිට අරමුණු එන්න තියෙනවා ඉන්ද්‍රිය කීයක්ද? හයයි. ඇහැ එක ඉන්ද්‍රියක්. කන එක තව ඉන්ද්‍රියක්. මනස තව ඉන්ද්‍රියක්. එතකොට හය එක ඉන්ද්‍රියක්. දැන් කය කියන ඉන්ද්‍රිය තුල අරමුණක් වෙනකොට දැන් ධනිස්ස රිදෙනවා. ධනිස්ස රිදලා තියෙන කෙනෙක් හොන නම් දැනු රිදෙන්න පුළුවන් නේද? ආ ධනිස්ස රිදෙනවා. ඒක තේරෙන්නේ කනටද, ඇහැටද, මනසටද, කයට. එතන එහෙනම් ධනිස්ස කියන්නේ කායानुපස්සනාවට ගෝචර වෙන තැන. රිදෙනවා කියන්නේ වේදනාවක්. මෙතන වේදනානුපස්සනාව. ධනිස්ස රිදෙන්න නම් ධනිස්ස තුලින් හිතක් ඇති වෙන්න ඕනේ. එහෙනම් එතන චිත්තානුපස්සනාව. හිතක් ඇති වුණොත් හිත තුල හටගන්නේදී ධම්ම. එහෙනම් ධනිස්ස රිදෙනවා නම් එතන ඔය සතිපට්ඨාන හතරයි. මහාචාර්යෝ කියනවා ඔය අහගෙන ගන්නේ. ඒගොල්ලෝ ඉන්නේ සංසාරේ. සංසාරේ විමුක්තිය කියන්නේ තේරෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට ශරීරයෙන් ඇති වෙන ඇති වෙන අරමුණක විතරයි දිනේ සතරාතිපට්ඨා. ඇහැට පේන අරමුණක සතිපට්ඨාන හතර නෑ, තියෙන්නේ තුන. මොනවද? ඔව්. ඇහැට රූපවලින් මලක් පේන. කොයි මල පේන එක තුල තියෙනවා විඳීමක්. ඒක වේදනාවක්. එන ඇහැට රූපයක් පේනකොට වේදනානුචිත්ත ධම්ම කියන අනුපස්සනා දුක. මනසට අරමුණක් කියන දැන් gedara මතක් වෙනවා. ඔයගොල්ලන්ට දරුව මතක් වෙනවා. ඒක මනසින් එන අරමුණ. ඔක තියෙන්නේ ප්‍රතිපත්තාන කීය. තුන. එහෙනම් දැන් නිවන් දකින්න ඕනේ සතර අධිපත්තාණිය වඩන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අනුප ප්‍රතිපත්තාන තුනක් වඩන්න කියලා. ඈ? එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? එහෙන් එන අරමුණක් කරහාද මුනි නිවන් දකින්න. නෑ. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ නිවන මිනිස්සෙකුට අවබෝධ කරගන්න නෑ. කයෙන් එන අරමුණක් කරහා මේ සතිපට්ඨාන අතර වැඩි වෙනවා. ඒකින්ද මහා සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම පෙන්වන්නේ කාය අනුපස්සන. තේමන. දැන් ඔයගොල්ලන්ට මූඩිය වගේ සක්මන් කරන්න කිව්වා. එහෙනම් තේරෙනවද ඔතන සතිපට්ඨාන හතරක් වැඩිනවා කියලා විම කකුල වදිනකොට එන සිතිවිලි. අරමුණේ දෙන්නේ මොනවා? කාය වේදනා චිත්තද? දැන් ඔක අහන්න ගිහිල්ලා මේ හොඳ දේශකයෙක් අර මහාචාර්යවරු කොහොතර ධම්මන එන්න අපේ දේශන වලට අපි ගියා. අනේ මොඩ වෙලා ගිහි අර කට අරගෙන අර කහලා ඉන්නilla නිකන් මැරලා යන වයසට. කවුද වෙන්නේ? මහාචාර්ය තේරුණා. මේවා මේ බුදුහාමුදුරු පෙන්වන ධර්මීය සරලයි. මලපදී අකුරක් බැරි මිනිසුන්ට කියන්නේ ධර්මයක් මේක. මේ උගතුන්ට මේක වැඩක් නෑ. ඒගොල්ලෝ ඉක්ුරුද? ඔයගොල්ලෝ මොඩියෙක් වුණොත් මේකෙන් ප්‍රයෝජන අරන් ඉන්නවද? දැනට පඬිත වැඩි තව මොඩියෙක් වෙයි. හැකි තරම් මොඩ අමේ දවස් පහේ මොඩ කම්බු ගෙන ගත්තා නම් ඔය කරපු සක්මනේ ඔයගොල්ලන්ගේ ධර්මයේ තහානම් ඉන්නේ සතිපට්ඨානේ තහානම් ඉන්නේ පඬිත කම්බු. නෑ ඔන්නෝක තේරුම් ගන්න. තේරුණාද? එහෙනම් මෙතන මේ කයෙන් එන අරමුණකයි තියෙන සතිපට්ඨාන හතර. නේදෝ මේක ඉගෙනගෙන දේශන කරලා තිවුරුන් ගිහිල්ලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. එතන කයෙන් එන අරමුණක් තනි කරගන්න ඕනේ. තනි කරගත්තම එහැ කයෙන් එන අරමුණක තමයි සැප දුක අන්ත දෙකදී. අන්ත දෙකට කොටු වෙන්න තමයි ඔය සක්මන් කරන්නේ. හුස්ම ගැන අවධානයෙන් ඉන්න කියන්නේ අන්ත දෙකට කොටු. ඒක අපි කියුවේ නෑ. දැන් අන්ත දෙකට කොටු වෙන්න ඉගෙන ගත්තෝ අන්ත දෙකක් හැටිය. අන්ත දෙක අත්හරිනවා කියන්නේ අන්ත දෙකට කොටු වෙච්ච කායික කොටස ධාතු ගුණයටපත් වෙනවා. දැන් ඔයගොල්ලෝ සක්මන් කරනකොට ඔය යටිපාලි දෙක ධාතු ගුණයකටපත් වුණා අන්ත දෙකට. යටිපාලි මස් හැටලේ දේරෙනවා නම් සැප දුක දෙකකට හිමිකාරී. යටිපාලි අයිති කෙනාට එක්ක සැප තියෙනවා එක්ක දුක තියෙනවා. දැන් ඔය ඉඳගෙන ඉන්නකොට ඔළුව දේරෙනවා නම් ඔළුවේ ඔළුව අයිතිකාරයට සැප දිනව නැත්නම් දුක. දැන් ඔහොම ඉඳගෙන ඉන්නකොට දෙවුණු වෙලා අර සක්මන් කරලා දෙවුණු කරගත්තේ සතියක් දී සතිපට්ඨානයක් තියෙනවා නම් ඔළුව වෙනකොට තේරෙන්නේ ඔළුව ඇතුලේ තියෙන මොනසුම කම්පන චංචල ටික ගන්නවා. එතකොට වෙන්නේ මොකක්ද? ධාතු. ධාතු ගුණ තේරෙනකොට ඔළුව අයිතිකාරී ඉන්නේ. ඔළුව අයිතිකාරී කියන තමයි ඔළුවෙන් සැප හෝ දුක ඔළු අයිතිකාරයෙක් නැති වුණාම අන්ත දෙකක්. දැන් ওই தත්යේ බලන්න කොච්චර දුරට තමන්ට ඊයේ දවසේ වෙනකොට මේ අර පණ්ඩිත කමුන්ද තේරුම් ගන්න බැරි එක වෙනම කතා. නමුත් ඒ සක්මණින් ඔය ಗುಣ ආවෙන. දැන් සක්මන් ඊයේ දවසේ කරා. මොකද උනේ? දැන් ඔය යටිපල්ලේ ධාතු ගුණ තේරෙන්නේ නැතුව ඇති මං කිව්වනේ එහෙම තේරෙන්නේ නැති උනාට ගැටලුවක් නෑ. ටිකක් වෙලා යනකොට සම්මන් කරනකොට අඩුම ගන්න ඇවිදින්න ඇයි ආසයි දෙන්නේ? නිකන් ඉන්න දැන් ඔකට නිකන් ඉන්න කම්මැලි වෙන්නේ ඇයි? ඈ? දැන් එහෙම ගුණ ආවේ නැද්ද? දැන් ඉස්සෙල්ලා සක්මන් කරන එක කැමති නෑ භාවනා කරනවා කියලා වෙන විදිහකට කැමති නෑ. දැන් ඊයේ දවසේ හොඳට සක්මන් කර ගියා. හවස වෙනකොට මොකද වුනේ? ඈ? ඇවිදින්න එකට කැමති වුණාද නැද්ද? නිකන් ඉන්න බෑ ඇවිදින්න මේ දෙනවා නේද? එහෙම වුනේ නැද්ද කාටවත්? ඔව් වුණා යා තුසන දැන් කැම නිකන් ඉන්න බෑ කොච්චර හරි ඇවිදින්න ඉතින්. ආ එහෙම වුණා නම් දැන් මම මෙන්න මේ කියන එකත් අහන්න. දැන් ඔගොල්ලෝ දරුවෝ ඉන්නවා කියද? දැන් ඒ දරුවෝ දැන් මේ කාලේ දරුවාගේ තියෙන ලොකුම දෙයක් තමයි ගේම් ගන්න. එහෙනම් ඒ ගේම් ගහන එකේ ඒගොල්ලන්ට සතුටක් නේද? දුකක් නෑ නේද? දැන් ධර්මයේ ගේම් ගහන පුරුදු උපත්යෙන් පිරුදු නෑ. ඔය ඉස්කෝලේ ගිහින් හරි යාළුවාගෙන් හරි ඔන්න ඉගෙන ගත්ත ගේම් එක. ඒක ඉගෙන ගන්න නැත්නම් ඒ මිනිහා ළමයා දන්නේ නෑ. ඊට පස්සේ ඉගෙන ගත්තම මොකද වෙන්නේ? ඒක සතුටක් වෙනවා යාට. ගේම් ගහන එකමයි සතුට. එහෙනම් ගේම් ගහන්න නැති දැන මේනේ දුක. තේරුණානේ? දැන් ගේම් ගහන්න නැති දැන දුක. කාටද ළමයා? දැන් ඒ වුණාට අම්මා දකින්නවා දැන් ළමයා ඉගෙන ගන්න එක අනාගතයේ සතුටක් වෙනවා ළමයාට. දුක නැති වෙන්නේ හේතුවක් නිසා. ළමයාට තේරෙන්නේ නැහැ. පාඩම් ගන්නවට වැඩිය ගේම් ගහන එකමයි සැප. තේරුණාද? දැන් ඉතින් අම්මා අහක බලන ගමන් ඉඳලා ගේම් ගහනවා. පාඩම් කරගෙන ඉන්නවා. ගෙදරින් යනකම් ඉන්නවා ගේම් ගහනවා. ඇයි? ඈ? ළමයාට තේරෙන දුක නැති තැන දින ගේම් එකේ. දැන් ඉතින් ඔයගොල්ලෝ තීජි කරේ බුදුහාමුදුරන්ගේ ගේම් එකක් ගහම එක කියලා තේරෙන්නේ නැහැ. ඔය ගේම් එක හදලා තින්නේ බුදුහාමුදුරුවෝ. එච්චරයි වෙනස. ඇයි අන්න නිකන් ඉන්න බැරුව ඇවිදින් හිතෙන්නේ? ඈ? දැන් හරියට වංක ඔයගොල්ලන්ට හිතුණා නා. නිකන් ඉන්න බැරුව ඇවිදින්නම හිතුණා නා ඊයේ වෙනකොට. තව අඩියක් ඇවිද්ද හොඳයි කියලා හිතෙනවා නා. මොකද්ද මෙතන තියෙන්නේ? ඇවිදින එක තුල දුක නැහැ. හිටගෙන ඉන්න එක තුල දුක. තේරෙනවද? ඔයගොල්ලෝ හිට වෙනකොට දැක්සමෝ මේ බණහන එක දුකයි. සක්මන් කරන එක සැපයි. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ තමන් ළඟ තියෙනව නේද? ඒ කියන්නේ වම් කකුල පොළවේ වදිනකොට අවධානයෙන් ඉන්න එක තුල දුක නෑ කියලා අවබෝධ කරගත්ත බුදුහාම. තෙන් පන්නේ. ඔයගොල්ලෝ කාලයක් කරනකොට එකපාරට අපිට අවබෝධ වෙන්නේ නෑ මෙතන දුක නෑ කියලා. බුද්ධ ඥානෙ නෑනේ අපිට. ශ්‍රාවකයත් උහුම් පුරුදු වෙනකොට දුක නැති තැන ලැබෙනවා. තෙන් පන්නේ. ලැබුණාට පස්සේ අර පොඩි ළමයාගේ ගේම් එකට පුරු වෙනවා වගේ තමයි. ඒක නම් ඉතින් හානියක් තියෙන. ඒක දුක නැති ගේම් එකක් නෙමෙයි ඉන්නේ කිය. ළමයාට වෙන්නේ ගේම් ගහනදී අනාගතේම දුක විඳින්න. නමුත් සක්මන් කරද්දී සැපක් වුණා. එතන උකට දී. එතන සැබෑ ලෙසම දුක. දැන් ඔයගොල්ලන්ට එහෙම නම් ඔය භාවනාව ඕකමයි. ඔබට එන්නේ එන්න හුරු වෙනවා කියන්නේ ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ තව හොඳට පුරුදු වෙන්න. ඔයගොල්ලන්ට අඩියක් තියෙන වතාවක් ගානේ දුක නැති තැන ලැබෙනවා. දෙන්න. නැතුව මේ ආරේෂ්ඨාංග මාර්ගයේ වැඩෙනවා කියන්නේ අමුතු මැජික් එකක් ලැබෙනවා නෙමෙයි. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත දුක නැති තැන විතරයි. සංසාර විමුක්තිය කියන්නේ දුක නැති තැන. දුක නැති වෙන්න නම් මොනවද හේතු වෙන්නේ? දුක් විඳින්න අහක් වෙන්නේ. එනම් දුක නැති තැන ලැබෙන්නේ සැපාන්තියයි දුක්ඛාන්තියයි කයින් අහක් වෙච්ච තැනක. කයින් දුක නැති තැන අහක් වෙන්නේ. එහෙනම් කයේ ධාතු මොන ප්‍රකට වෙන හැම තැනම කයින් දුක නැති වෙයි. හැබැයි ඇහෙන් දුක නැති වෙලා නෑ. කනෙන් දුක නැති වෙලා නෑ. දිවෙන් දුක නැති වෙලා නෑ. මනසෙන් දුක නැති වෙලා නෑ. එහෙනම් ඔය සක්මන් භාවනාවෙන් වෙන්නේ කයෙන් දුක නැති කිරීමේ ප්‍රමේයසල පුහුණු වෙන. මේක පුහුණු වෙන්න ඒ භාවනාවෙම ඒ පුහුණුවේම ශක්තියක් විදිහට කිසිගාවට කනෙන් දුක නැති කරන. කනෙන් එන අරමුණේ ආරෂ්ඨාංග මාර්ගයෙන් වඩන. තේරුණාද? මේක ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ කායන පස්සට වඩන එක. ඔය සම්මුණ භාවනාවම කරන එක විතරයි. ඊට පස්සේ ඇහෙන් මකලා ගන්න. දුක නැති කරන. අවසානයේ මනසින් දුක නැති. දැන් බලන්න. කයෙන් දුක නැති අරමුණක් එනකොට බුදුහාමුදුරුව පෙන්වනවා ඒකට නම. මුති මුතමත්තම් බවිස. එහෙනම් ඔය කයේ ධාතු තුනක් තේරෙන වෙලාවේ මුතේ මුතමත්තම් බවිස. දැන් තේරෙනවා නම් බණහම වෙලාවේ ඒත් මුතේ මුතමත්තම් බවිස. හැබැයි කයෙන් එන අරමුණ. එහෙනම් සක්මන් කරනකොට සක්මන් කරන වෙලාවේ කය තුලින් අත හිරි වැඩිලා තේරෙනවා නම් ඒ අත තේරෙන එක මුතේ මුතමත්තම් බවිස. එනවා ඔළුවේ මාස් හැටනේ තේරෙනවා නම් එතන මුතිය මුතමත් නම් භවිසුත් ධාතු විතරක් තියෙනවා. ඒකට ඕක බහුලීගත වීමෙන් කවදාදී මුතිය මුතමත් නම් භවිසති ගුණයේ බහුලීගත කිරීම තුල නිකම්ම නිරායාසයෙන් ලැබෙනවා සුතේ සුතමත් නම් භවිසුත්. තවත් බහුලීගත කිරීමෙන් දිත්තේ දිත්තමන් තම භවිසුත්. තවත් බහුලීගත කිරීමෙන් නිකම්ම විඤ්ඤාතේ විඤ්ඤාතමත් නම් භවිෂ්‍යති. දර්ධාර්මීය තාපසතුමාට කියපු බණනේ දෙන්නේදී තේමන ඒකට යන්න ක්‍රමය දර්ධාර්මීය තාපසතුමා නම් ගියේ ඒක අහපු හැටියම හරියයි. රාහතුන් ඉන් දර්ධාර්මීය තාපසතුමා මීට පෙර ඒ ජීවිතේම මුතේ මුතමත් නම් භවිෂ්‍යති පාස් කරලා හිටියි. එතන දුක නැහැ කියන අවබෝධය ලැබුණේ. තේහොත් මෙයා තාපසේ ඔයගොල්ලෝ වගේ මේ ජවල් වල රක්තිය අදලාපු කෙනෙක් නෙමෙයි. කාලයක් තිස්සේ මේව වඩකෝ. ඒක ටියුෂන් ගියෙත් නැහැ. අභිධර්ම ටියුෂන් ගිහිල්ලා හැම නැහැ දානෝගිය තාපසේ. ඒක හිඳි අන්තම් බේරුවා. විශ්වවිද්‍යාලෙ ගිහින් ආචාර්ය උපාධියක් අරගෙනත් නැහැ. ඒක හිඳි අන්තම් බේරුවා. නන පාණි භාෂාවෙන් ඉගෙනගෙන හිටියා නම් ඉවර තමයි. ඒ මොකක් වන්නේ? අනික ඇඳගෙනත් හිටියේ දීක හැදි කියලා. අඩු ගන්න සුදුරෙත් දක්වා පෙරවගෙන හිටියද ඒත් කියලා. එහෙම නේද? මොකද උදාහරණයක් ගන්නන්න යනවා. මං සීල් රකින්න පටන් ගත්තේ බුදුහාමුදුරනේ. මෙන්න මේ දවසේ ඉඳලා මම උඹකට වාක්‍ය ඇවේ නෑ බුදුහාමුදුරනේ කියලා හරි පටන් ගන්න. එතකොට කොහොමද? මුතේ මුතමත් නම් භවිෂ්‍යති. උඹලකට කෑවේ කොහෙන්ද? නොකෑවේ කොහෙන්ද? තේරුණා? හරක් පිළි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුතේ මුතමත් නම් භවිෂ්‍යති කියන එක ඇත්තටම ධාරුකීය දවස තුමා පාස් කරලා ගොඩක් කල්. නමුත් එයාට එයා බුදුවරේ නෙවෙයි. මෙතන දුක නෑ කියන අවබෝධ වෙන්නේ නෑ. තේරුණාද? ඒ ගුණේ ලැබුණට අවබෝධ වෙන්නේ නෑ. දිත්තේ දිට්ඨමන්තම් භවිෂ්‍යති පාස් වුණේ යාක මොකක් ඉස්සර භාවනා. නමුත් ඒක දුක නැති දැන කියලා අවබෝධ වෙන්නේ නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැටි මොකද? තමන් ඉස්සර ගත්ත ප්‍රතිඵලයේ මේ මේ බුදුහාමුදුරුවෝ කියන සංසාර විමුක්තිය කියලා අවබෝධ වෙනවා. නේද? එතන ඉඳගෙන භාවනා කරගෙන ඉන්නවා. තේහන. ඉතින් ඒකට දිනෙන් ගියහට නැහැ. එහෙනම් ඔය සක්මන් භාවනාව වඩන්න කවදා හරි ඉස්සෙල්ලම ලැබෙන්නේ මුතේ මුතවත්තම් භවිෂ්‍යති දුන්නේ. ඒක ලැබුණාට පස්සේ ඒකම බහුලීගත වීම තුළ ටික ටික ওই ගුණය ටික ලැබෙනවා. දැන් මේකට තමයි අපේ ගමන ඉලක්ක වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට සිදු කරගෙන යන්න වෙන්නේ ওই වගේ ස්වරූපයකයි. ඉතින් මහන්සි ගන්න දැන්. මම හිතන්නේ ගැටළු සාගත වෙයි මම මේ කියපු දේවල් දුනකරණේ වල. ඒතර දවල් සාකච්ඡා කරලා කරන භාවනාවේදීන අඩුපාඩු හදාගන්න. තේරුණාද? දැන් ওই ධාතු ගුණ කයෙන් කය බලන එක තමයි අපේ ඉලක්කය. කයෙන් කය බලනවා කියන එක තුළ මේ සියලු ප්‍රශ්න විසඳෙනවා. මෙච්චර කල් අපි කයෙන් කය බලන්නේ බලලා තියෙන්නේ මනසින් කය, ඇහෙන් කය, කනින් කය, දිවෙන් කය. කයෙන් කය බලපු තැන තියෙන්නේ දුක නැද්ද? ආරේ ස්ථංග මාර්ගය වැඩිද? ආරේ විනිවිද කරලා. දැන් සක්මන් භාවනාව කියන්නේ කයෙන් කය බැඳීමේ දුරුකම. මේ දුරුතු විවෘත කරගත්තම සක්මන් නොකරත් ඉඳගෙන ඉන්න කොටත් කයෙන් කය බැඳීම. හිටගෙන ඉන්න කොටත් කයෙන් කය බැඳීම. මහා සතිපට්ඨාන සූත්‍රයේ කයෙන් කය බලන දොරටු 14ක් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ආනාපාන. නමුත් ඒක හරියට කරන්න ඕනේ නැති වුණොත් සමත භාවනාවකට විදර්ශනා උපක්ඛිලේශේ වලට අහුවෙත ඉඳගෙන කරන්නේ. නමුත් සක්මන කිසිම උපක්ඛිලේශයකට අහුවෙන්නේ. තේරුණාද? දොළ මේ දොරට විවෘත කරගත්තොත් ඔයගොල්ලන්ට ඕන භාවනාවකින් කයෙන් කය බලන්න යන්න. ඒක නිසා මම ප්‍රධානත ලම් දෙන්නේ කිව්වා සක්මන් භාවනාවට. මම හිතන්නේ දැන් තේරෙන්නේ ඇති අපේ ඉලක්කය. දැන් වචන කීපයක් මම කිව්වා. ඉස්සෙල්ලම කිව්වා ඔයගොල්ලන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් බුදුආමර දේශනා කරනවා. ඕ ආරේ විනී බ්‍රහ්මචර්යාවේ විසිරීම. දැන් ඔන්න ඒක මම ඒකම කියනවා අය කයෙන් කය බලන තැන දිනනවා ආරෙ විනින්න කියන. තේරුණාද? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච තැන දුක නේ. සක්මන් භාවනාව තුල දුක නැති තැන හම්බ වෙනවා. තේරුණාද? දුක නැති තැන කියන්නේ දුක් විඳින එක නැති වෙන. නේද? දුක් විඳින එක ඉඳලා දුක නැති වෙන්නේ නැහැ. විඳීමක් තියෙන දෙතන දුකද? එහෙනම් සක්මන් භාවනාවේ විඳින කුජලයා නැති වෙන තැනක් තියෙනවා. මේක අපිට ලැබෙන්න පුළුවන් ලැබුණට හඳුනා ගන්න බෑ. ඒක බහුලීගත කිරීම තුළ නැවත නැවත ලැබීම තුළ අපි වගේ ශ්‍රාවකයන්ට දුක නැති තැන අවබෝධ වෙනවා කියන එක තමයි බුද්ධ ඥානය. එහෙනම් ඔයගොල්ලන්ටත් ඔය සක්මන් කරපු වෙලාවේ අර දානුගීයතාවට යන වගේ තමයි දුක නැති තැන හම්බ වෙලා තියෙන්නේ. නමුත් ඒතර වටිනාකම අපිට තේරෙන්නේ වෙන නැතු මෙතන ප්‍රඥාවක් නැහැ. මෙතන අතිපට්ඨාන හතරම වැඩි නෑ. දැන් ඒක කාට හරි දෙන්න පුළුවන් වෙන කෝ ධම්මවල පස්සේ. මේ කයින් ධාතු තුන දෙනකොට ඔකාය වේදනා චිත්ත ධම්ම කියන හතරම වැඩි. ආය වෙන හොයන්න දෙයක් නෑ. දැන් අපි බලමු එක. අවසරුවේ මම පැහැදිලි කරලා දෙන්න. නැත්නම් කෙටියෙන් මෙන්න මේක බලන්න. දැන් ඔයගොල්ලන්ගේ කකුල දණිස රිදෙනවා ඉඳගෙන ඉන්නකොට. ඒ රිදෙන්නේ දැන් ළඟ ඉන්නේ කෙනාගේ දණිසද රිදෙන්නේ තමන්ගේ දණිස. විශේෂ ඒක හරියට දැනගන්න. ගමන් දෙන්නේ තමන්ගේ දාන ඉස්සෙල් දාන ළඟ ඉන්න කෙනා. තමන්ගේ දුස්ස. ඒකට ධනිස්සර ඉදිනවා කියන්නේ ධනිස්සතුනේ මොනවද ඇති වෙන්නේ? සිත. ඒ සිත තුළ තියෙන්නේ මොනවද? අර අංගාට. තේරෙනවනේ. ඒ අංගාට ඉස්සෙල්ලාම ඇති වෙන්නේ ධනිතර දෙනකොට මොන අංගෙද? දිට්ඨිය. ඔය රිදෙනවා කියන්නේ දුක. එහෙනම් ඔය දුක තියෙන්නේ ධනිතර දෙනේගේ දුක තියෙන්නේ ධනිස්යෙන් ඇති වෙච්ච දිට්ඨිය තුලයි. සිතේ දිට්ඨිය තුල. දැන් ඔය මේ වෙලාවෙත් ඔයගොල්ලන්ට ධනිතර දෙන. ඒතර දුකක් ඒ. ඒ දිට්ඨිය තුලයි කියේ. සංකල්පනාවල වාචාමන්තා ජීවුල් නිවේ. ඒතර ධනිතර දෙන එක දුකයි. ඒක දිට්ඨිය තුල අන්තර්ගතයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දුකට හේතුව හොත් අන්තර්ගතයි. දුක තියෙනවා. මේ කාටවා දැන් ධනිසරි දෙනවා නම් ඒ දැන් මේ මොහොතේ රිදෙනකොට ඒක දුකයි. ඒක දිට්ඨිය තුළ අන්තර්ගතය. ඒ දුකට හේතුව එක එක්කෙනාට වෙනස්. කෙනෙකුට එක වෙලාවක හිතෙනවා දැන් මගේ ධනිසරි රිදෙන එකට හේතුව කකුල දිග අරගෙන ඔන්න දුකට හේතුව. තව එක්කෙනෙකුට මේ ධනිස රිදෙන එක දුකට හේතුව කකුල නමාගෙන ඉන්නේ. තව එක්කෙනෙකුට පුටුවක් උඩ ඉඳගෙන නොහිටියි. ධනිස රිදීමේ දුකට හේතුව. විම ඉඳගෙන සිටීම ධනිස රිදීමේ දුකට හේතුව. දැන් තව කෙනෙක් VIP බෞද්ධකම එනවා නම් තව ඉහට යනවා. දුකට හේතුව එකේ හේතුව. ඔය සරල ටිකක් කිවි. තව ඉතින් දොස්තර විභාගයෙන් පාස් වෙලා නම් මේ ධනිස හේතුය මේ රිදෙන්න හේතුව නොදැන නැති. දොස්තර දන්නවා තවයි. මේ ධනිස ඇතුලේ රොඳ තියෙනවා කුරුම් වල. ඒක ගේනවා. තවත් ඉහළට ඉගෙන ගන්නවා රසායන විද්‍යාවත් එක්ක. ආ මෙහි මේ ලොන්දවල නෑ කැල්සියම් කාබනේට්. අංගල්පන වෙනස් වෙනවා පන්දිතරම වැඩි වෙනවා. දුකට හේතු මොන දුකද? ධනිස්ස රිදීමේ දුක. එතකොට තමයි ඉතින් උපාස කම්මලාට එනවා මෙහෙට ආවම හිතන අනේ ලංකාවේ හිටියනම් මෙහෙම රිදෙන්නේ නෑ. මහා නාරායණයේ ගෑවෙන්නේ මෙහි නැහැ නාරායණ තෙල. ඔන්න දුකට හේතු මොකද? ධනිස රිදෙන. දැන් බලපන් එක එක හේතු තියෙනවා. දැන් එතකොට දැන් ඔය දැන් එක්කෙනෙකුට ධනිස රිදෙනකොට එක්කෙනෙකුට හේතු මොකක්ද? කකුල නමාගෙන ඉඳී. දැන් දුක තියෙනවා ධනිස රිදීම. ඒ දුකට හේතුව මොකක්ද? කකුල නමාගෙන ඉඳීම. ඒ දුකේ නිවීම කොහෙද තියෙන්නේ? ලැබෙන්නේ කොහොමද? දැන් ධනිස රිදෙන්නේ නැති වුණොත් නිවන ලැබෙනවනේ. එතකොට දුක නැහැ. ඒ එයාගේ නිවන ලැබෙන මාර්ගය කකුල දිගේ නෑ. එහෙනම් දැන් කකුල නමහගෙන ඉඳීම දුකට හේතුව නම් නිවන් මේ දුක නැති මේ මාර්ගය මොකද? ඈ කකුල දිගහැරීම. කකුල දිගහැරගෙන ඉඳීම නම් ධනිස ධනිස වේදනාවට දුකට හේතුව. ඒ ධනිස දුක නැති කිරීමේ මාර්ගය මොකක්ද? කකුල නැමීම. දැන් ওই ටික තියෙන පංගු වගේ දඟල දඟල මෙච්චර ළඟ තේනවා. එහෙනම් ওই දිට්ඨිය තුල සත්‍ය හතරක් තියෙනවා නේද? දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. දුක නැති ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක අනුගමනය කරනවා දුක නැති වෙනවා. මේ ධනිසේ දුක. ඔබ තමයි බුදු. ඔබ තමයි අසත්. ඒක ඔබ තමයි අවිද්‍යාව කියන බුදුහාමුදුරුවෝ. ඔන්න ඔය චතුරාර්ය සත්‍ය කියන්නේ ඔය හතරමයි. ඔබත් තියෙන දිට්ඨිය තුන. හැබැයි සම්මා දිට්ඨිය තුලයි අන්තර්ගත. එතකොටත් ඔය ධනිස්ස අයිතිකාරයෙන් කියන්නේ. හැබැයි ධනිස්ස රිදෙන එක දුකයි. දුකට හේතුව කකුල තමාගෙන ඉඳීම නෙමෙයි. දිග ඇරීම නෙමෙයි. ලොඳ අඩු වීම නෙමෙයි. මොකද ධනිස්ස අයිතිකාරගේ තනම. දැන් කාටද එහෙම ධනිස්ස රිදෙනවම මගේ තණ්හාව කියලා දේ අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්නවා. ඈ ඕන දුකකට හේතුව ආර්ය සත්‍යෙදී මොකද්ද? ඒ දුක විඳින කෙනාගේ තණ්හාව. තේරෙන්නේ? එතකොට දැන් ධනිස්ස නමාගෙන ඉඳීම දුකට හේතු වුණාම නිවන කොහෙද තියෙන්නේ? ලැබෙන්නේ කොහොමද නිවන? කකුල දිග ඇරිය. හැබැයි දුකට හේතුව තණ්හාව වුණොත් තණ්හාව නැති කරන ක්‍රමය නම් කකුල දිග ඇරීම නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔන්න සත්‍ය හතරට යනවා කියන එක. ඔක උගත්කමකින් යන්නේ ගන්න නෙමෙයි. තේරුණාද? ගැහණු ගමකින් යන්නේ ගන්න නෙමෙයි. ඒ කායන ගමකින් යන්නේ. ඒකින් දා දැන් ඉස්සෙල්ලම ඔයගොල්ලන්ගේ කායික දුක් වේදනාවට තමයි චතුරාර්ය සත්‍ය අන්තර්ගත වෙන්නේ දිට්ඨියද. ඒකට ක්‍රමයේ කායමුපස්සනාව. ඔය සක්මණෙන් ඕක වෙන්නේ. මෝඩයා වගේ බහුලිකට. තේරුණාද? ටියුෂන් ගියාට ඒක වෙන්නේ. කාය එතකොට කායෙන් එන අරමුණක් තුළ ඔය චතුරාර්ය සත්‍ය දිට්ඨිය තුළ අන්තර්ගත වෙනවද? ඔබ බහුලීගත කිරීම තුළ කවදා වී කණින් එන අරමුණ තුලත් ධිට්ඨිය තුල මේක අන්තර්ගත වෙන්නේ. මේ ක්‍රමයේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්ති මාර්ගය කමිනේ. ඔකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩි. ඔකට කියනවා ආරණ්‍ය බ්‍රහ්මචර්යාවේ හැසිරීම. ඔකට කියනවා කයෙන් කය මේ හැමතැනම කියන දේ එකම. පුහුණුවක් අවශ්‍යයි. ඊට පස්සේ ජීවත් වෙන ගමන් මේ ගැන නිරායාසයෙන් පුහුණුවට බල. ඒකත් හරියට අර ළමයාට විවේකයක් ආපු ළය කොහෙද යන්නේ? ගේම් එක. ඒගොල්ලොත් හරියට පුහුණුවු. සෑම විවේකෙම යන්නේ කයෙන් කයම. තේරුණා? මොකද ඒතන දුකනේ. එහෙනම් දක්ෂතාවයේ තියෙන මේ දවස් පහෙන් හරියට කයෙන් කය බලන් ඉගෙන ගන්න. එතකොට ජීවත් වෙන්නේ විතරයි ඕනේ සෑම විවේකයකම. කයෙන් කය බලන්න නිරායාසින් යන. හරියට ළමයා පුංචි වෙලාවේ ගේම් ගහන්න යනවා වගේ. මේ ගේම් එක හැබැයි මහාචාර්යවරු හදපු එකක් නෙවෙයි. බුදුහාමුදුරන් කියන්නේ. හැදුවේ මේක මීට අවුරුදු 2600 ඉති. පුළුවන් නම් ඉගෙනගෙන ගන්න. මට තිහිණු ගන්නම් යන එක විතරයි. තේරෙනවද? කයෙන් කය බලන්නේ. ඉතින් හැමදෙනාටම ඒ ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මූලික අනුශාසනාව අවසන් කරන්න. ඔයගොල්ලෝ තවදුරටත් මේ දී කරන්න. පැටලී දිශාගත ඇති මම මේ කියන්නේ ඒවා. දවල්ට කර්ම භාවනාව ගැන තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා දැනට තියෙන අඩුපාඩු ටික සාකච්ඡා වෙන හක් කරගන්න. තේරුණාද? ප්‍රශ්න කරලාම මේක ඉස්සරහට හදා ගන්න. නැත්නම් වැරදි දේ අනුගමනය කරන්න එපා දෙන්නලා. අවාසි වැඩි. අඩුපාඩු ටික හදා ගන්නම ප්‍රශ්න අහන්න. එහෙනම් පෞද්ගලික හරි අහගෙන අද දවසේ එනකොට මේ කයෙන් කය බැලීම සාර්ථක කරගන්න මම කියන්න ඕනේ හැමදෙනාට. එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.